මීළඟට ගරු අජිත් මාන්න පෙර මන්ත්‍රතුමා.
මූලසනරුට මන්ත්‍රතුමනි ඇත්තරම අපිට චෝදනා ලක් වෙලා තියෙන්නේ මේ පහුගිය ආණ්ඩුව කරපු වැරදි. සයිටම් එක අරගෙන දැඟලුවත් අපි බැනුම් අහන්නේ ගිය ආණ්ඩුව කරපු වැරදි. ඒත් අපි දරුවෝ ගැන හිතලා මේ සයිටම් ප්‍රශ්නේ දිහා බලන්නේ දරුවෝ ගැන හිතලා මිසක් ගිය ආණ්ඩුව කරපු දේ ගැන කියලා හිතලා අර මූණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න අපිට විදිහක් නැහැ. මොකද ඒ අපේ දරුවෝ තමයි අතරමං වෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම දැන් හම්බන්තොට වරාය අරගෙන බැලුවත් අපි දන්නවා වීදම් කළා බිලියන US ඩොලර් බිලියන 175ක්. අද වෙනකොට පාඩුව බිලියන 37ක්. නමුත් මේක හදන්න වෙලා තියෙන්නේ අපිට. අපිට කොහෙ හරි ඉඳගෙන කේස් පැලනකල් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. මේක වහලා දාන්න ඕනේ ඔබතුමාලා එදා කිව්වේ මේක පාඩුයි කියලා නේද? මේක අවශ්‍ය නැහැයි කියලා නේද? කේස් පැලනකල් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒක නෙමේ ජාතිය ජයග්‍රහණය. මේක ලාභදායි ආකාරයට ලාභදායි විදිහට ජනතාවට සෙතක් සැලසෙන විදිහට මේක ක්‍රියාත්මක කිරීම නැතුව අපිට මේක වහන්න පුළුවන් බැන බැන. ඒක නෙමෙයි ජාතිය ජයග්‍රහණය. අපි දේශපාලනේ පැත්තක දේශපාලනේ පස්සේ කරමු. අපි රටක් වශයෙන් ඉදිරියට යන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. මත්තල ගුවන්තොට බල බැලුවොත් එහෙම චීනෙන් අපි සල්ලි ගත්තා මේක හදන්න US ඩොලර් බිලියන 210ක්. අද වෙනකොට අපි මේකෙන් ලබන පාඩුව රුපියල් බිලියන 13යි. ඊට වැඩි. නමුත් ඉතින් එහෙම කියලා අපිට මේක වහලා දාන්න බෑ. මේක ගියා ආණ්ඩුවේ කරපු වැඩක් කියලා වහලා දාන්න බෑ. අපි මේක ජනතාවට බරක් නොවන ආකාරයට රටට සංවර්ධනය ආකාරයට අපේ දැනුම බුද්ධිය සහ පළපුරුද්ද එකතු කරලා කටයුතු කරන එක තමයි ජාතිය ජයග්‍රහණය. නැතුව පක්ෂයේ ජයග්‍රහණය වෙන්න පුළුවන් මේක වහලා දැම්මහම. නමුත් ජාතියක් වශයෙන් අපි එකට ඉන්න ඕනේ. අද විශේෂයෙන්ම වරාය නගරය ගැන කතා කරනවා. අද අනුර කුමාර දිසානාගේ මැතිතුමා කියන්නේ අද ඊයේ ඉපදිච්ච කෙනෙක් වගේ. එතුමත් විපක්ෂයේ ඉඳගෙන අපිත් එක්කම මේ වරාය නගරය ගැන මොනතරම් තර්ක විතර්ක ඉදිරිපත් කළාද? එහෙනම් මේවා කියවන්නේ නැතුවද? මේවා බලන්නේ නැතුවද එදා පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානාගේ මැතිතුමනේ ඔබතුමා කතා කළේ? මේවා හොඳට දැනගෙන කතා කළේ. අපිත් මේවා දැනගෙන තමයි කතා කළේ. නමුත් අද කියනවා මේක එදා වැරදි කිව්වා නේද? වහන්න කිව්වා නේද? ඇයි වහන්නේ නැත්තේ කියලා. වැහුවාම හරියනවද? අපි ඒකයි මම කිව්වේ දේශපාලනය කරන්න අපිට පුළුවන්. ඒවා වහලා මෙන්න අපි වැහුවා කියලා. නමුත් රටට වෙන හානිය, ජාතියට වෙන හානිය අපිට නිම කරන්න බෑ. නමුත් මම වගකීමෙන් කියනවා අපි මේ 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 දේ අඩු ගන්න පාර්ලිමේන්තුවල අපි ඉදිරිපත් කළා මෙන්න අපේ ක්‍රමවේදය. සින්නක් කර ඉඩම් දීපු දේවල් අපි අවලංගු කරලා අපි ඒව අවුරුදු 99 දක්වා බදු අය කරලා බදු ක්‍රමයට දීලා අපි පෙන්වුවා. දැන් කියනවා බදු දුන්නත් එකයි සින්නක් කර දුන්නත් එකයි දෙයියනේ එකයිද? බදු දුන්නත් එකයි සින්නක් කර දුන්නත් එකයිද? බදු දුන්නාම අයිතිකාරය දන්න ගෙයක් බද්දට ගත්තාම මේක මගේ නෙමේ. මේක අයිතිකාරයෙන් අහන්න දෝ වෙනස්කම් කරන්න බෑ. බදු දුන්නා වෙනස් නැද්ද? සින්නක් කරගත්තාම තමුන්ට ඕන දෙයක් කළ හැකි. අනිත් එක තමුන්ගේ પરම්පරාගතව මේක අයිති වෙනවා. මේක එහෙමද? මං කියන්නේ මේ කොහොම කළත් පහුගිය ආණ්ඩුවේ වැරදි වලට උර දෙන්න වෙලා තියෙන කර ගහන්න වෙලා තියෙන පව් ගෙවන්න වෙලා තියෙන අපිට. ඒකින්ද මම කියනවා මේ අපි මේ ගැන ඒ දැනගෙන කටයුතු කරන්න ඕනයි කියන එක. දැන් අද කියනවා තව ගෙවල් වලට ගෙවල් හදන එකට බදු සහන දෙනවලු නිවාස හදන එකට නිවාස ව්‍යාපෘතියට. බදු ගහනකොට කියනවා බදු ගහනකොට කියනවා ජනතාවටනේ ඔය බදු එක්කහු වෙන්නේ. ඒකින්ද බදු අවලං කරන්න ඕනේ. මොකද ව්‍යාපාරිකයන් බදු ගත්තර වැඩක් නැහැ. ඕක එකතු වෙන්නේ ජනතාවට කියලා බදු ගහනකොට කියනවා. බදු ගහන්න නැති වුනහම කියනවා අන්න ආණ්ඩුවට එන්න දින සල්ලි දෙන්න නැති වුණා කියනවා. මේක මේ අප්‍රබංශ කතානේ. කනකොට තලගොයා නොකනකොට කබරයා. මේ විදිහටනේ කතා කරන්නේ. ඒකින්ද අපි කියනවා විශේෂයෙන්ම නිවාස ව්‍යාපෘති වලට බදු සහන දෙන්න ඕනේ. මේ රටේ මිනිසුන්ට ගෙවල් දෙන්න ඕනේ. අඩු මුදලට ගන්න පුළුවන්. බදු සහනේ හෙඳුන්නාම මෙහෙ මිනිස්සු අඩුවෙන් ගෙවල් ගන්න පුළුවන්නේ. එතුමා කතා කරන්නේ මොනවද? අද නිවාස ව්‍යාපෘති කරන රජයේ ඉඩම් දුන්නාම අපි දන්නවා ඉඩමේ වටිනාකම අඩු කරලා ඉඩමේ වටිනාකම නැති කළ තමයි රාජ්‍ය සේවකයන් ඉඩම ගෙවිකුණන්න ඕනේ. ඒ හින්දා එදා වගේ කෝටි ගණන් වල ගෙවල් නෙමේ අද ලක්ෂ 50ට 60ට ගෙවල් දෙන්න පුළුවන් ක්‍රමයේ හදලා තිනවා. එදා පහුගිය ආණ්ඩුවේ ගෙයක් දුන්නේ කීයද? කෝටි 2යි 3යි හදපු ගෙවල්. අද අහි දුප්පත් මිනිහෙකුට මධ්‍යම පන්තියෙකුට ගෙයක් ගන්න පුළුවන් විදියට රජයේ කටයුතු කරලා තිනවා. ඉඩම් නිකන් දීලා ඒ සහනය දෙන්නේ ජනතාවට, බදු සහන දීලා ඒ සහනය දෙන්නේ මේ රටේ ජනතාවට කියන එක මම විශේෂයෙන්ම කියනවා. ගරු මූලාසනිරුඩ මන්ත්‍රීතුමනි, අපි ඒ විතරක් නෙමෙයි අපිටයි ඇඟිලි දික් කරන්නේ. අපි හැමදේම ජනතාවට කියනවා. අපි ණයක් ගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ කතා කරනවා. අපි මේවා විවාද කරන්න අවස්ථාව දෙනවා පාර්ලිමේන්තුවේ. මේක නව රජයේ තියෙන දුර්වලකමක් කියලා හිතන්න එපා. අපි පොරොන්දුනා හැමදේම කියනවා. වාද විවාද අපි විවේචන අපි අහුම්කම් දෙනවා. ඒ සඳහා තමයි මේව සාකච්ඡා කරන්න ඉඩ දීලා තියෙන්නේ. නමුත් හිතන්නේ දැන් අහගෙන ඉන්න කෙනා හිතන්නේ මෙතුමාලා කටයුතු කරන්න හරියට මේ අපි දේවල් කරලා අපි දේවල් කරා වගේ. එදා ඉඳන් ඔවා සිද්ධ වෙච්ච දේවල් අපි මේවා හැකිතාක් මොකද ජාත්‍යන්තරය ජාත්‍යන්තර නඩුවලට පැටලෙන්නේ නැතුව ජාත්‍යන්තරයේ දිනාගෙන මේ රටට උපරිම වාසිය වෙන ආකාරයට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපිට පැත්තකින් නම් එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් අපි නිවැරදි හැමෝටම පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් තුළ කටයුතු කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසන නිරුල මන්ත්‍රීතුමනි, අපි දන්නා මේ රට ගෙනියන්නේ කොහොමද කියලා. එදා ඉඳන් 10%යි රාජ්‍ය ආදායම. ශ්‍රී ලංකන් එයාලයින් එක බැලුවොත් කොච්චර පාඩුද? සමස්ත රාජ්‍ය ආදායම 10%යි. ධනවතුන්ගෙන් අය කරනවා 18%ක් බදු. 72%ක් ඒ රට කරවන ආදායමෙන් දුප්පත් මිනිස්සුගේ වක්‍රබද්ද. එදා මුදල් ඇමතිවරු අයවැය යෝජනා ඉදිරිපත් කළේ තමුන්ගේ සාක්කුවෙන් සල්ලි ගෙනලා සහන දෙනවා වගේ. බදු ගැන කතා කළේ නෑ. එදා බදු ගහලා නෙමෙයිද ඔය ඇටබෙදියේ පැලවෙච්චි නැති? එදා බදු ගහලා නෙමෙයිද ඔය සමෘද්ධිය දුන්නේ? එදා බදු ගහලා නෙමෙයිද ඔය මැෂින් උපකරණ බෙදුවේ? නමුත් අපි මෙතන තියෙන විශේෂත්වය අපි ජනතාවට කියනවා මෙන්න බද්ද ලෑස්ති වෙන්න මේක ගෙවන්න. පිට පොකට් ගහන්නේ හොරාට අය කරන්නේ නැහැ. මේව ඇත්ත ඇත්ත සැකියෙන් කියනවා. හරියට දැන් රටේ ජනතාව හිතන්නේ මේ අවංකකමට මේ යහ පාලන ක්‍රමවේදය තුළ දැඩුවම හිතන්නේ මේ ආණ්ඩුව තමයි බදු ගහන්නේ කියලා. නෑ, ගිය ආණ්ඩුවත් බදු ගහලා තමයි සහන දුන්නේ. නමුත් බදු ගහපු ඒවා කිව්වේ නෑ, හොරාට කිව්වේ, හොරාට පෙන්වුවේ. තමුන්ගේ ගම්වල සහචරයව හදාගත්තා මැෂින් බදලා, එහෙම නැත්නම් සමෘද්ධිය දීලා තමුන්ට ඕන වෙන මිනිස්සුන්ට දීලා වෙනම පක්ෂේ රකින්න කණ්ඩායමක් නිර්මාණය කරගත්තා. නමුත් අද මේ රජය යහපාලනය තුළ සැමට එකසේ ක්‍රියාත්මක වෙන නිසා අද විවේචනයට ලක් කරනවා මෙන්න වැරදි කියලා. අද වැරදි කියලා කටාරින්න අද ඉඩ දීලා තියෙනවා. එදා සයිටම් එක ගැන කතා කළේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රසිද්ධිය ශිෂ්‍යත්ව දුන්නා මාධ්‍ය ඉස්සරහා මෙන්න ඩෙන්ටල් ෆැකල්ටියට තේරිච්ච ළමයාට කතා කරලා කිව්වා ඒ තුනක් තියෙනවා ඩෙන්ටල් ෆැකල්ටි තේරුණේ යන්න එපා සයිටම් එකට මම දෙනවා මාළඹේ විශ්වවිද්‍යාලයෙන් රජය විශ්වවිද්‍යාලයට යන්න එපා ඩෙන්ටල් කරන්න මම දෙනවා මාළඹේ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ගන්න කියලා ප්‍රසිද්ධිය දුන්නා. එතකොට ඔක්කොමලා කටවහගෙන හිටියා. දැන් මේ යහපාලනේ පාවිච්චි කරලා අපිටම මඩ ගහන්න උත්සාහ කරනවා. ඒත් ඒ විනිවිදභාවය අපි ආරක්ෂා කරනවා මේ රටේ වැදගත් හින්නේ. එදා මොනවද ආර්ථිකය කළේ? අද අපි ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරනවා මේ රටේ ආදායම් වැඩි කරන්න. එදා මේ රට ගෙනිච්චේ කොහොමද? ණය ගන්න ක්‍රමවේදය. වෙන ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. ණය ගන්න ආණ්ඩුව ඕනිද? ණය ගන්න පාලනයක් ඕනිද? ඕන මිනිහෙකුට ණය දෙනවා දේපලක් තියෙනවා නම් වත්කමක් තියෙනවා නම් මේ රට උගස් කරලා ණය ගන්න නම් මොනවටද? රාජ්‍යයක්, රටක්, ආණ්ඩුවක් මොකටද? නමුත් අද අපි කරන්නේ ණය ගන්න නැතුව ආයෝජකව මේ රට ගේන්න. AI ගේ ව්‍යාපාර මේ රට ගෙනල්ලා මේ රට සංවර්ධනය කරන්න අපි උත්සාහ කරනවා. එදා මේවට කතා කරන්න මිනිස්සු හිටියේ නැහැ. හොරකම් කරන මිනිහට ඕන තරම් හොරකම් කරන්න දුන්නා. එතනෝල් ගෙන්නන මිනිහට ඩියුටි නැතුව බදු නැතුව එතනෝල් ගෙන්නලා ව්‍යාපාර කරගෙන යන්න දුන්නා. කුඩු විකුණන මිනිහට රිසිසේ කුඩු ගෙන්නන්න ඉඩ දුන්නා. කැෂිනෝ ව්‍යාපාරිකයන්ට පිටරට ඉඳන් කතා කරලා ඉඩම් දුන්නා කැෂිනෝ ව්‍යාපාර කරන්න කියලා. එදා ඒ එහෙම කරලා මිනිස්සුන්ගේ මේ කෑ ගහන මිනිස්සුන්ගේ සද්දේ වහලා රට කණ එක තමයි ඉඩ කළේ. අපි ඒ ක්‍රමවේදයට යන්නේ නැහැ. අපි කෑ ගහන ඉඩ දෙනවා කෑ ගහන්න.
දැන් අවසන් කරන්න.
කෑ ගැහිම තුල තමයි ජනතාව සම්බන්ධ වෙච්ච විනාඩියක් දෙන්න කරු මන්ත්‍රීතුමනි. ජනතාව සහභාගී වෙච්ච පාලනයක් හදන්නේ. මේ ජනතාවට අපි බලය දුන්නා, ජනතාවට අයිතිය දුන්නා, තොරතුරු දැනගැනීමේ අයිතිය දුන්නා, ජනතාවට හඳුනගන්න අවස්ථාව දුන්නා, පාර්ලිමේන්තු තුළ ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න වාද විවාද කරන්න අවස්ථාව දුන්නා, ගමේ අයට උද්ඝෝෂණය කරන්න අවස්ථාව දුන්නා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් පාලනයකට රට අරගෙන යන්න හැමෝගෙම සහභාගිත්වය. ජනතා සහභාගිත්වය තුළ රට නිවැරදි මාර්ගයට ගෙනියන්නේ. ඒක මේ රජයේ දුර්වලකමක්, එහෙම නැත්නම් මේ රජයේ අඩුපාඩුවක් කියලා හිතන්න එපා. ඒ ක්‍රමවේදය තමයි අපි අනුගමනය කරන හැමෝගෙම එකතුව. නැතුව මේ අපේ තියෙන කොන්දපන් නැතිකම, අපේ තියෙන අඩු ප්‍රශ්නයක් හින්දා නෙමෙයි මේක දෙන්නේ. යහපාලනයට අපි ජනමාර්ග 8 වෙනිදා 2015 ප්‍රතිඥාවක් දුන්නා. මේ රට ගෙනියන්නේ යහපාලන ප්‍රතිපත්ති තුළ ජනතාව සහභාගි වෙන, ජනතාවගේ අදහස් එකතු වෙන, ජනතාවගේ අදහස් මත ප්‍රතිපත්ති වෙනස් කරන රාජ්‍යයක් ගොඩනගනවා කියන ප්‍රතිපත්ති තුළ අපි කටයුතු කළේ කිමින් මම නිහිනා බොමිස්.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා, ඒ අතර ගරු ආනන්ද කුමාරසිරි මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා.
நன்றி சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே. எமது நாட்டின் ஏற்றுமதி இறக்குமதி துறைகள் சார்ந்து கூறுவதாயின் இறக்குமதிக்கு ஒத்த வகையில் ஏற்றுமதியின் வளர்ச்சி காணப்படாத நிலையிலே தொடர்கின்றது. இதன் காரணமாக நடைமுறை கணக்கின் பற்றாக்குறையானது விரிவடைகின்ற நிலை என்பது தவிர்க்க முடியாதாகி உள்ளதென்றே கருதுகின்றேன். எனவே பொருளாதாரத்தின் ஏனைய வளர்ச்சி போக்குகளுடன் ஒன்றிணைந்த வகையிலான ஏற்றுமதிகளின் வேகத்தினை அதிகரிக்க வேண்டிய நிலையில் நாங்கள் இருக்கின்றோம். ஏற்றுமதியில் நாம் பின்னிற்பதற்கு ஏற்றுமதிக்கான பொருட்களின் பல்வகைத்தன்மை இன்மையே காரணமாக இருக்கின்றது. தேயிலை, ரப்பர், மாணிக்க கற்கள், தைத்த ஆடைகள் போன்ற குறிப்பிட்ட சில பொருட்களே நமது நாட்டின் ஏற்றுமதி பொருட்களாக தொடர்ந்து இடம்பெற்று வருகின்றன. 1995 பல்வகை பொருட்கள் ஏற்றுமதியில் நமது நாட்டை விட குறைந்த மட்டத்தில் இருந்த வியட்நாம் இன்று மின் அணுவியல் பொருட்களை ஏற்றுமதி செய்து வருவதால் நமது நாட்டை பின்தள்ளி முன்னணிக்கு வந்திருக்கின்றது. 2000 முதல் 2015 வரையிலான காலப்பகுதியில் சீனா தனது ஏற்றுமதியில் மேலும் 76 பல்வகை பொருட்களை இணைத்து கொண்டுள்ளது. இது அந்த நாட்டு தனிநபர் வருமானத்திற்கு $245 பெறுமதியினை சேர்க்கிறது. அதேபோன்று தாய்லாந்து இக்காலகட்டத்திற்குள் 70 பொருட்களை மேலும் அதிகமாகிக் கொண்டு அந்த நாட்டு தனிநபர் வருமானத்துக்கு $326 சேர்த்து கொண்டுள்ளது. எனவே எமது ஏற்றுமதியில் நாம் பல்வகை பொருட்களை இணைத்து கொள்ள வேண்டுமானால் அதற்குரிய தொழில்நுட்ப அறிவினை பெருக்க வேண்டியுள்ளது. அறிவு விருத்தியின் ஊடாக எட்டப்படுகின்ற ஒரு பொருளுக்கான உற்பத்தியானது அதன் ஊடான பல்வகை உற்பத்திகளுக்கு வழிவகுக்கும் என்று நம்புகின்றேன். குறிப்பாக சீனா மின்னணு பொருட்கள், கட்டுமான பொருட்கள், தைத்த ஆடைகள், இயந்திரங்கள் போன்றவற்றை தயாரிப்பதில் கைதேர்ந்துள்ள நிலையில் அந்த நாட்டுக்கு பல்வகை பொறுமதி கூடிய பொருட்களை தயாரிக்கக்கூடியதாக உள்ளது. எனவே இத்தகைய அறிவு நிலை வளர்ச்சியை நாம் பெற வேண்டுமாயின் பல்நாட்டு சமூகங்களை சார்ந்தோரது உதவிகள், ஒத்துழைப்புகள் புறப்படுதலும் முக்கியமானது என நான் கருதுகின்றேன். அதாவது பல நாடுகளிலிருந்து வருகின்ற மக்கள் பல்வகை ஆற்றல்களை ஒரு நாட்டிற்குள் கொண்டு வர முடியும். நமது நாட்டை பொறுத்தவரையில் மிகவும் குறைந்த எண்ணிக்கையிலானவர்களே வெளிநாட்டவர்களாக இருக்கின்றார்கள். சிங்கப்பூரை நாம் எடுத்துக்கொண்டால் அங்கு 40% வெளிநாட்டவர்களாகவே இருக்கின்றார்கள். அந்த வகையில் மிக நீண்ட காலமாக நமது நாட்டிலிருந்து புலம்பெயர்ந்து பல்வேறு நாடுகளில் தங்களது ஆற்றல்களை வழங்கி கொண்டிருக்கின்ற நமது புலம்பெயர் மக்களது உதவிகளை, ஒத்துழைப்புகளை நாம் அதிகமாக பெற வேண்டும் என நான் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். கௌரவ குழுக்களின் தலைவர் அவர்களே, புலம்பெயர் எமது மக்களின் பங்களிப்புகளை எமது பல்வகை உற்பத்தி துறைக்கு நாம் பெற்றுக்கொள்ள வேண்டுமானால் அதற்கேற்ற வசதிகளை நாம் ஏற்படுத்தி கொடுப்பதன் மூலமே அது எமக்கு சாத்தியமாகும் என்று நம்புகின்றேன். இரட்டை பிரஜா உரிமைகளை வழங்குவது போன்றே அம்மக்கள் அடிக்கடி எமது நாட்டிற்கு வருகை தருகின்ற வரையிலான சூழல்களும் அவர்கள் தற்போது வாழ்ந்து வருகின்ற நாடுகளில் அவர்கள் முதலீடுகளை மேற்கொள்வதை விட சிறப்பான வாய்ப்புகளை அவர்களுக்கு எமது நாட்டில் உருவாக்கி இலங்கையில் முதலீடுகளை மேற்கொள்ளும் வகையில் அவர்கள் கவரப்பட வேண்டும். அதற்கான அரசியல் சூழல் ஏற்படுத்தப்பட வேண்டும் என இச்சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்கின்றேன். எமது நாட்டில் முதலீடுகளை மேற்கொள்வதற்கு புலம்பெயர் மக்களுக்கு பல்வேறு தரப்பினரால் அழைப்பு விடுக்கின்ற போதிலும் அதற்கான சூழல் இங்கு உருவாக்கப்படவில்லை என்றும் அரசியல்வாதிகளுக்கு லஞ்சம் வழங்கி கமிஷன் வழங்கி இங்கு முதலீடுகளை மேற்கொள்ள புலம்பெயர் மக்கள் தயாராக இல்லை என்றும் ஊடக வாயிலாக அம்மக்களது பிரதிநிதிகள் கருத்துக்களை தெரிவித்து வருகின்றனர். எனவே இதன் உண்மை என்னவென்று ஆராய்ந்து அவ்வாறான தடைகள் இருக்குமாயின் அவை அகற்றப்பட வேண்டும். அத்துடன் கைத்தொழில் துறை சார்ந்தும் மேலும் எத்தகைய விருத்திகளை கொண்டு வரலாம் என்பது குறித்து ஆராய்ந்து அதற்கான ஏற்பாடுகள் முன்னெடுக்கப்பட வேண்டும். புதிய கைத்தொழில்களை எமது நாட்டிற்குள் கொண்டு வருவதற்கான பெரும் முயற்சிகள் எட்டப்பட வேண்டும். தனியார் துறைக்கும் அரசுக்கும் இடையிலான ஒத்துழைப்புகள் மேம்படுத்தப்பட வேண்டும். உற்பத்திகள் குறித்து அதிக கவனம் செலுத்தப்படுவதுடன் கூட்டு தொழில் முயற்சிகள் தொடர்பில் அதிக ஆர்வம் காட்ட வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் எமது கடல் வளத்தை பயன்படுத்தியும் அது சார்ந்த பல்வேறு தொழில்துறைகளை அமைத்து கொள்ளக்கூடிய வாய்ப்புகள் குறித்து ஆராய்ந்து உரிய நடவடிக்கைகள் மேற்கொள்ளப்படுவதும் அவசியம். யுத்த பாதிப்புகளுக்கு நேரடியாக முகம் கொடுத்திருந்த வடக்கு கிழக்கு மாகாணங்கள் நீண்டகாலமாகவே கைவிடப்பட்ட கைத்தொழில்சார் பகுதிகளாகவே காணப்படும் நிலையில் இங்கு மேற்கொள்ளத்தக்க கைத்தொழில்கள் பற்றி பல்துறை ஆய்வுகள் மேற்கொள்ளப்பட்டு அப்பகுதிகளில் அத்துறைகளை முன்னேற்ற நடவடிக்கை எடுக்கப்பட வேண்டும். ஒபெக் அமைப்பிடம் எரிபொருள் தொடர்பான ஏகபோகம் இருப்பதைப் போல் சுமார் 2000 வருடங்களுக்கு மேலாக எமது நாட்டிலே கருவாக்கான ஏகபோகம் இருந்து வருகிறது. எமது ஏற்றுமதி பொருட்களிலேயே இது ஒன்றுதான் எமது ஏகபோகமாக இருக்கின்றது. என்றாலும் இது பெறுமதி சேர்க்கப்பட்ட தயாரிப்பு என்ற வகையில் சர்வதேச சந்தையில் நிலையானதொரு இடத்தை இன்னும் பெற்றுக்கொள்ளவில்லை என்றே தெரிய வருகின்றது. எமது நாட்டில் இன்று பரந்த நிலையில் காணப்படுகின்ற கருவா போன்ற உற்பத்திகள் ஒன்றிணைக்கப்பட்ட ஒரு பொறிமுறைக்குள் கொண்டு வரப்பட வேண்டும். அது தொடர்பிலான நவீன தொழில்நுட்பங்கள் வழங்கப்பட்டு இவ்வாறான துறைகள் மென்மேலும் ஊக்குவிக்கப்பட வேண்டும் என்பதை இங்கு வலியுறுத்த விரும்புகின்றேன். ஏற்றுமதி பொருட்களுக்கான உற்பத்திகளை பல்வகை தன்மைகளுக்கேற்ற வகையில் அதிகரிக்க வேண்டிய நிலையிலும் இறக்குமதியை விட ஏற்றுமதி தொடர்பிலேயே அதிக அக்கறை கொள்ள வேண்டிய நிலையிலும் நாம் இருக்கின்றோம். அதே நேரம் எமது உற்பத்திகள் சந்தைக்கு வருகின்ற சந்தர்ப்பங்களில் அப்பொருட்களுக்கான இறக்குமதியினை கட்டுப்படுத்த வேண்டிய தேவையும் இருக்கின்றது. இவ்வாறான சந்தர்ப்பங்களில் இறக்குமதிக்கான வரிகளை அதிகரிப்பதன் மூலமாக எமது உற்பத்திகளுக்கான உள்ளூர் சந்தை வாய்ப்பினை அதிகரிக்கலாம் என எண்ணுகின்ற நிலையில் உள்ளூர் உற்பத்திகளின் தரம் சிறந்த நிலையில் இருக்க வேண்டியதும் அவசியமாகிறது. எனவே இவ்வாறான அடிப்படைகள் குறித்தும் நாம் அதிகம் அக்கறை செலுத்த வேண்டியுள்ளது என்பதையும் இங்கு
சுட்டிக்காட்டி
வெளிப்படைத்தன்மையுடன் கூடிய சாதகமான சூழல்களை உற்பத்தி நிறுவனங்கள் தொடர்பில் ஏற்படுத்தப்பட்டு அவை செயல்படுத்தப்பட வேண்டும் என்றும் புதிய கைத்தொழில் நிறுவனங்களை ஈர்க்கக்கூடிய வகையிலான சாத்தியப்பாடுகள் மற்றும் அதற்கான தடைகள் குறித்து ஆழமான ஆய்வுகள் மேற்கொள்ளப்பட வேண்டும் என்றும் இதற்கான பொறிமுறைகள் உருவாக்கப்பட வேண்டும் என்றும் நேரடி சந்தைப்படுத்தல்கள் தொடர்பிலும் வாய்ப்புகளுக்கான முதலீட்டாளர்களுடனும் கலந்துரையாடல்களை மேற்கொள்ள வேண்டும் என்றும் அதிக அளவில் பல்வகை பொருட்கள் தொடர்பிலான முதலீடுகளுக்கு ஊக்கமளிக்கப்பட வேண்டும் என்றும் உள்ளூர் வளங்களை கொண்ட பெறுமதி செயல் உற்பத்திகள் தொடர்பில் அதிகபட்சம் அக்கறை செலுத்தப்பட்டு அவை ஊக்குவிக்கப்பட வேண்டும் என்றும் கேட்டுக்கொள்வதோடு இன்று எமது மக்கள் எதிர்கொள்ளுகின்ற அந்த காணி பிரச்சனை ஒன்று எமது மக்களை வாட்டி வதைக்கின்றது. இன்றும் கூட 15 நாட்களுக்கு மேலாக முல்லைத்தீவு மாவட்டத்திலும் ஏனைய பகுதிகளிலும் தங்களுடைய பாதுகாப்பு காரணங்களுக்காக தங்களுடைய காணிகளை பாதுகாப்பு படையினர் எடுத்த நிலையில் தொடர்ந்தும் அந்த காணிகளை தங்களிடம் கையளிக்காமல் தாங்கள் மிகவும் கஷ்டப்படுவதாக ஆர்ப்பாட்டங்கள் போராட்டங்கள் நடத்தி வருகின்றார்கள். ஆனபடியினால் இந்த புதிய அரசு அதையும் கவனத்தில் எடுத்து விரைவாக அந்த பிரச்சனைக்கு தீர்வு காண வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் கொடுத்ததற்கு நன்றி கூறுகின்றேன்.
தேங்க்யூ. கரு முஜிபுர் ரஹ்மான் மந்திரித்துமா புதுமாட்ட வினாடி நமையாய்
வெடித்தேக் கரு உலாசன மந்திரித்துமணி விசேஷன்ம மே திதாஸ் தாசே மே தாசே நவம்பர் தாட்ட மே தியன மே கெசட் அதிவிசேஷ கெசட் பத்திரிகாமகிங் பௌகி ஆண்டுவ பட்டாங்காத்த மே மிஸ்ர சங்வர்தன கிரமோபாய சங்வர்தன வியாபிருதி தேகாக் சம்பந்தே மே இதிரிபத் கல்ல தியன மே கெசட் நிவேதன தேக பிலிபந்த சாக்கச்சா கிரீமட்ட அவஸ்தா லபைமகன ஸ்துதிவந்த வேணும். விசேஷம் அப்படி கியானோனே மே கொழம்ப நகரே கொம்பா நிவீதிய பிரதேசே அக்கர அட்டக பமன இடமாக மே இடமே பிரதான வசேன்ம பௌத்தரையாக பௌத்தியலிக இடம் ஜனதா ஜீவத்திச்சமே பிரதேச இதா நாகரிக சங்வர்தன அதிகாரியட்ட பவரகின மேவா மிஸ்ர சங்வர்தன வெடப்பிலாக கேட்டதே பௌகி ஆண்டுவ கிரியாத்மக் கலா த மேக்கே தியன பிரதானம காரணாவ தமாய் த மே மிஸ்ர சங்வர்தன வெடப்பிலிவர்கிட்ட ஏ பிரதேசிட்டப்போ ஜனதாவ விஷால விரோதியாக தக்குவ எத்தட்டம மேக்கே பௌத்தரைய ஜனதாவ மங்கிதான்னே අපි සුජීව සේරසිංහ ගරු නියෝජ්‍ය ඇමතිතුමා තමයි එදා එමෙන්නේ නඩු කතා කළේ උසාවි ගියේ. එදා එහෙම උසාවි ගිහිල්ලත් ඒ ජනතාවට ඒ සාධාරණත්වය ලබා ගන්න බැරි වුණා. අපි දන්නවා තවම මේ පවරගත් ඉඩම්වල ඒ ජනතාවට ඒ වටිනාකම වලට වන්දි ගෙවීම තවම සිදු වෙලා නැහැ. තවම ඒ ජනතාව නාගරික සංවර්ධන අධිකාරියේ හැමදාම රස්තියාදු වෙනවා. තමන්ගේ ඉඩම පවරගත්ත ඒ පවරා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල ඒ තියෙන වෙළඳපොළ වටිනාකම තවම මේ ජනතාවට ඒ තවම ඒ ගෙවීම් සිදු කිරීම කරලා නැහැ. ඉතින් ගැටලුවක් තියෙනවා මේ වගේ ව්‍යාපෘති පටන් ගන්නකොට අද මේ ආයතන විශේෂයෙන්ම ඉන්දියානු සමාගමක් තමයි මේකට අවුල් වුණේ. ඒ සමාගම් විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක ආපු ගිවිසුම් උඩ තමයි මේ පවරා ගැනීම සිද්ධ වුණේ. ඒ සිදුවීමේදී ඒ ගිවිසුම් වල තිබුණු අඩංගු දේවල් ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ එදා මොනවද තිබුණේ කියලා. ඒ කෙසේ වෙතත් තවම මේ ප්‍රදේශයේ හිටපු ඒ ජනතාවට තමන්ගේ ඉඩකඩම් රජයට ලබා දුන්නත් අකමැත්තෙන් වුණත් ලබා දුන්නත් ඒ තවම ඒගොල්ලන්ට හිමි වන්දි මුදල ඒ ලබා දීලා නැහැ. ඉතින් මං හිතනවා මේ ඉදිරියේදී අපි රජයක් හැටියට මේ කොළඹ නගරයේ සංවර්ධනය කිරීමේදී අපි මේ පහුගිය ආණ්ඩුව කරපු යම් යම් දුර්වලතා අපි සැලකිල්ලට ගත යුතුයි. ඒ පහුගිය ආණ්ඩුව සමහර දේවල් විශේෂයෙන්ම ඒ ආයෝජකයන්ට අවශ්‍ය වන පරිදි ඒ ගත්ත තීන්දුව නිසා අද ඒ කොළඹ නගරයේ කොම්පන්න වීදියේ ඒ ජීවත් වෙච්ච වසර 80ක් 150ක් වගේ ඉතිහාසයක් තිබෙන ඒ ජනතාවගේ ඉඩකඩම් පවරලා දීලා අද ඔවුන් අනාථයන් හැටියට අහිකුණ්ඩකයන් හැටියට තවම කුලී නිවාසවල ජීවන තත්ත්වයක් අද ජීවත් වෙන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒක ඉතාම කනගාටුදායකයි. ඒ වගේම දැන් මේ තුල විශේෂයෙන්ම මේ සංවර්ධන ක්‍රමය මේ මිශ්‍ර සංවර්ධන ක්‍රමය කියලා කියන එකත් අපිට යම් ගැටලුවක් තියෙනවා. මොකද මේවා විශේෂයෙන්ම මේ නගරයේ තියෙන ඉඩකඩම් යම් විදේශීය සමාගම් වලට අපි පවරලා දීලා අපි හොඟා දුරට උත්සාහ කරා පෞගේ ආණ්ඩුව ඒ ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරන් ගිහිල්ලා යම් යම් ප්‍රදේශවල මහල් නිවාස හදලා ඒ මහල් නිවාසවල ජනතාව කොටු කරනවා. කොටු කරලා අපි මේ කොළඹ නගරයේ තියෙන ඉතාම වටිනා ඉඩකඩම් ටික ඒ විදේශීය සමාගම් වලට ලබා දීලා ඔවුන් මිශ්‍ර සංවර්ධනය කියලා ඔවුන් එහෙම නැත්නම් ඔවුන් මහල් නිවාස හදලා එහෙම නැත්නම් ඔවුන් අපාර්ට්මන්ට් වගේව හදලා ඒ වගේම නොයෙකුත් වෙළඳ සංකීර්ණ හදලා ඔවුන්ගේ ලාභ ලබා ගන්න ඔවුන් ඉතාම මිලියන ගාණක මුදලක් හා ලාභාංශ ඔවුන් ලබා ගන්න. නමුත් ඒක තුල මේ කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාවගේ නිවාස ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක අපි පෞගිය කාලේ අපි දැක්කා. හැම ප්‍රදේශයේම මේ නගරයේ ඉන්න විශේෂයෙන්ම මිල අධික තැන්වල ඒ පෞගිය ආණ්ඩුව ආරක්ෂක ලේකම්තුමා ඔවුන්ව අයින් කරලා ඔවුන්ව කොළඹ නගරයේ එක මුල්ලකට ගිහිල්ලා ඔවුන්ව කොටු කරලා මේ ඔවුන් ජීවත් වෙච්ච ඒ ඉඩම් ප්‍රමාණය විදේශීය සමාගම් වලට ලබා දීලා විශාල මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති කියලා හදනවා. ඒ හදන ව්‍යාපෘති තුල විශේෂයෙන්ම ඒ නගරයේ ජීවත් වෙන ජනතාවට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නගරයේ ජීවත් වෙන ජනතාවගේ ජීවිතය ඔවුන්ගේ ජීවන මාර්ගයේ නගා සිටවන්නවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටවත් නිවාස ප්‍රශ්නේ විසඳන්නවත් ඒවා විසඳුමක් හැටියට ඉදිරිපත් උනේ නැහැ. ඒවා හුදෙක් වෙළඳ අරමුණු ඉලක්ක කොටගෙන ඒ වගේම ඒ ආය විදේශීය සමාගම් වල ආයෝජන විතරක් නෙමෙයි ඔවුන්ට ලාභ ලබා ගැනීමේ අරමුණු කොටගෙන තමයි ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වුනේ. එහෙනම් මම විශ්වාස කරනවා අපි රජයක් හැටියට මින් ඉදිරියට කොළඹ නගරය තුල මේ මිශ්‍ර ව්‍යාපෘති කියලා හඳුන්වන මේ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරනවා නම් අපි ඊට වඩා මේ කොළඹ නගරේ ජීවත් වෙන ජනතාවගේ ඕනා එපාකම් වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ. ඒක ගැන අපි කල්පනා කරන්න ඕනේ. මොකද කොළඹ නගරේ ජීවත් වෙන ලක්ෂ 6ක 7ක ජනතාවක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ජනතාවගේ බහුතරය අඩු ආදායම්ලාභී ජනතාව ජීවත් වෙන නගරයක් මේක. ඒ මේ නගරය තුල ඒ අඩු ආදායම්ලාභී ජනතාව ඉන්න මේ නගරය තුල ඔවුන් ජීවත් වෙන ඉඩකඩම් ඉතාම වටිනා ඉඩකඩම්. ඒ ඉඩකඩම් පවරා ගැනීමේදී ඒ ඉඩකඩම් ලබා ගැනීමේදී ඒ ඉඩකඩම් වල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ නගරය තුල ඉන්න ජනතාවට ඒකේ ප්‍රමුඛ ස්ථානය ලැබිය යුතුයි. ඒ නගරයේ ඉන්න ජනතාවට ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළට ගෙන යන්න පුළුවන් ඒ වගේ ප්‍රතික්‍රියාත්මක කළ යුතුයි. ඒකේ ලාභය ඔවුන්ට ලැබිය යුතුයි. එහෙම නැතුව ඒ ජනතාව එතනින් අයින් කරලා
ඒ ජනතාව එතනින් ඉවත් කරලා ඒ ජනතාව අරගෙන කියලා තව තැනකට කොටු කරලා ඔවුන් ජීවත් වෙච්ච ඉඩම් ටික පවරගෙන ඒවා බෞජාතික සමාගම් වලට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් විදේශීය සමාගම් වලට වෙන්න පුළුවන් ඒ සමාගම් වලට අවශ්‍ය පරිදි ඔවුන් ලාභය උපය ගන්න මේ මිශ්‍ර ව්‍යාපෘති කියලා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා නම් මං හිතන්නේ නැහැ මේක නගරයේ ජීවත් වෙන ජනතාවට ඒකෙන් සුබසාධනයක් වෙනවයි කියලා. එහෙනම් අපි අද නගරය තුල විශාල ඇති නැති පරතරය අද වැඩි වෙලා තියෙනවා. අද ඒ නගරය තුල තියෙන ඒ පරතරයේ උඩ පෞගිය අවුරුදු 20ක් මේ කොළඹ නගරයේ ජීවත් වෙච්ච ජනතාවගේ ඕනා එපාකම් ඒ අවශ්‍ය දේවල් ඉෂ්ට නොවිච්ච හින්දා අද මේ නගරයේ යටිතල පහසුකම් ඒ වගේම නිවාස ප්‍රශ්නය රැකියා ප්‍රශ්නය අද මේ සියලු සමාජ ප්‍රශ්න අද ඉතාම ගොඩ නැගිලා තියෙනවා. මම හිතනවා අපි මීට වඩා මේ නගරය ගැන අපි අවධානයක් යොමු කරේ නැත්නම් අපි මීට වඩා මේ නගරයේ ඉන්න අඩු ආදායම් ලාභී පවුල්වල ඒ ජනතාවගේ ඕමනා එපාකම් අපි ඉෂ්ට කරේ නැත්නම් නගරය තුල කැරැල්ල මතුවීම අපිට නවත්තන්න බැරි වෙනවා. අපි දැකලා තියෙනවා ලෝකේ බ්‍රසීලය වගේ නගරවල මේ වගේ කැරලි මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇති නැති පරතරය ඒ ආදායම් විෂමතාවයේ ඉහළ යනකොට ආදායම් විෂමතාවයේ පරතරය වැඩි වෙනකොට අනිවාර්යෙන්ම ඒ කැරලි ගැහිම් ඒ නොයෙකුත් ආකාරයෙන් ඒව පාතාල ලෝකයේ හැටියට ඉදිරියට එන්න පුළුවන්. ඒව නැතුව කුඩු මාෆියා හැටියට ඉදිරියට එන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයෙන් තියෙන වෙන කැරලි හැටියට ඒව ඉදිරියට එන්න පුළුවන්. ලෝකයේ අපි අනිකුත් තුන්වැනි ලෝකයේ රටවල් වල අපි දැකලා තියෙනවා ඒ වගේ අරගල නැගිටලා තියෙනවා. ඉන්දියානුව ඉන්දියාවේ සමහර නගරවල මේ නැගිටීම් ඇවිල්ලා තියෙනවා. බ්‍රසීලයේ වගේ ලතින් ඇමරිකානු රටවල් වල මේ නැගිටීම් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපි හිතනවා මේ කොළඹ නගරයත් අපි ඒ තත්ත්වයට ගෙන යන්න හොඳ නැහැ. කොළඹ නගරයේ ජීවත් වෙන බහුතරයේ අඩු ආදායම්ලාභී ජනතාව ඒ හින්දා මේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා ජනතාවගේ ඕමනා එපාකම් අනුව ඒ සංවර්ධනය තුළ මේ නගරයේ ඉන්න ජනතාවටත් ඒ සංවර්ධනයට ඇඳගෙන ඔවුන්ටත් ඒ සංවර්ධන ප්‍රතිලාභය ලැබිය යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
එහෙම නැති සංවර්ධනයක් තුළ අත් වෙන්නේ මං හිතන්නේ විශාල විනාශයක්. ඒ හින්දා අපි එහෙම විනාශයකට අපි යා යුතු නැහැ. පෞගේ ආණ්ඩුව ගත්තා ඒ වගේ අදූරදර්ශී තීරණ අපි තියෙනවා. ඒ අදූරදර්ශී තීරණ උඩ අද ඒ පළාත්වල ජීවත් වෙච්ච ඒ ප්‍රදේශවල ජීවත් වෙච්ච ජනතාවට ඔවුන්ට අද වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ගේ ඉඩම් පවරා ගැනීමේදී නිසි ක්‍රියාපාරිපාඩියකින් තොරව ඉඩම් පවරා ගැනීම නිසා අද ඔවුන් කුලී ගෙවල්වල ජීවත් වෙන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඔවුන්ට නිසි වන්දිය තවම ලැබිලා නැහැ. ඔවුන්ට වෙළඳ වටිනාකම වෙළඳ පොලේ වටිනාකම අනුව ඔවුන්ට අයිති ඉඩමේ වටිනාකම ඔවුන්ට තවම ලබා දීලා නැහැ. මේ ඔක්කොම ක්‍රියාත්මක වුණේ බලහත්කාරකමෙන් ඔවුන්ව සංවර්ධනයට ඈඳා ගැනීම තුළ ඔවුන්ගේ අකමැත්ත තුළ මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ හින්දා මම හිතනවා රජයක් හැටියට අපිට විශාල වගකීමක් තියෙනවා මේ කොළඹ නගර සංවර්ධනයේදී විශේෂයෙන්ම මේ නගරය තුළ ජීවත් වෙන අඩු ආදායම් ලාභී ජනතාව බහුතරයක් ජීවත් වෙන නගරයක් මේක මේ නගරය තුළ ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඒ ජනතාවගේ ඕමනා එපාකම් ආරක්ෂා කරමින් අපි මේ සංවර්ධනයට යා යුතුයි. අපි එහෙම සංවර්ධනයකට යන්නේ නැත්නම් අපි විශාල ගැටුමක් මේ නගරය තුළ අපිට ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි හිතනවා අපිට එහෙම ගැටුමක් අවශ්‍ය නැහැ. ඒ හින්දා මේ නගරය සංවර්ධනය කිරීමේදී අනිවාර්යෙන්ම අපි විශ්වාස කරනවා ඉදිරියේදී අපේ යහපාලන ආණ්ඩුවේ අපි ක්‍රියාත්මක කරන අපේ ආර්ථික සැලසුම්මුඩ අපේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුලදී අනිවාර්යෙන්ම මේ නගරයේ ජනතාවගේ ඕනෑපාකම් සැලකිල්ලට ගමින් ඒ සංවර්ධනය තුළ ජනතාවගේ සංවර්ධනයත් ඉතා අත්‍යවශ්‍ය කාරණයක් හැටියට මතු කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9යි.
බොහොමත් ස්තුතියි මුලාසුන රූඩ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකයට ඍජුවමත් ඒ වගේම වක්‍රවත් බලපාන පනත් කිහිපයක් පිළිබඳව සංශෝධන ගෙනීමේ මේ අවස්ථාවේදී වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. විශේෂයෙන්ම මා මිත්‍ර මුජිබර් රහුමන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ කාරණාව පිළිබඳව තවදුරටත් අදහස් ප්‍රකාශ කරනවා නම් මේ කොළඹ නගරයේ පෞගිය කාලේ සංවර්ධනය වෙච්ච ආකාරය පිළිබඳව අපිට ලොකු අපි විපක්ෂයේ ඉන්නකොට අපි විශාල වශයෙන් අපි අදහස් ප්‍රකාශ කරා අපි විරෝධතාවයන් ප්‍රකාශ කරා බලහත්කාරයෙන් ඇවිල්ලා අපි දැක්කා එදා හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හමුදාව උපයෝගී කරගෙන පැය 24ක් ඇතුළත මේ නිවාස වලින් එළියට දාලා දහස් ගණනක් ජීවිත අනාථ කරපු හැටි. නමුත් අපි රජයක් හැටියට මේ වෙනකොට එවැනි සංවර්ධනයක් කරන්න බලාපොරොත්තු වෙලා නැහැ. ඒ වගේ ප්‍රායෝගික සිදු වෙන්නේත් නැහැ. අපි මේ වෙනකොට පෞගිය කාලේ වෙච්ච ඒ අඩුපාඩු නිවැරදි කරන්නත් අපිට වෙලා තියෙනවා. මේ නව රජයට තවමත් නොහැකි වෙලා තියෙනවා ඒ අයට ලැබිය යුතු වන්දිය හරියාකාරව ලබා දෙන්න. නමුත් යම් ප්‍රමාණයක් නව රජයක් හැටියට අපි ඒ යම් ප්‍රමාණයක් ඉටු කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා, අපි ඉල්ලීමක් කරනවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ පෞගිය රජයෙන් කරපු ඒ අපරාධය සාධාරණීකරණය කරලා පෞගිය රජයෙන් වෙච්ච ඒ පාඩුවට වන්දියක් අපි ලබා දෙන්න කියන එක අපේ වගකීමක්, අපේ යුතුකමක්. ඒ වගේම අපි මැතිවරණයේදී අපි මේ කටයුත්ත පිළිබඳව විශේෂයෙන්ම ප්‍රකාශ නිකුත් කරා. ඒ වගේම තමයි පෞගිය රජයෙන් ආරම්භ කරන්න කටයුතු කරා චීන රජයත් එක්ක. මේ චීන වරාය මේ අපේ පෝට් සිටි එක, ඒ සංවර්ධන වැඩ කටයුතු. දැන් පෞගිය කාලේ ඒ රජය විසින් මේ රටේ ඉතිහාසයේ සිදු නොකරපු ප්‍රධානතම අඩුපාඩුව සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි වෙන කිසිම රජයක් කරලා නැහැ ඒ දේ. මේ චීන රජයට අපේ රටේ ඉඩමක් සින්නක්කර ලියන්න ගියා. මේ සින්නක්කර ඉඩමක් ලියන්න තමයි අදහස් කරේ. ඒ වෙනුවෙන් තමයි ගිවිසුම් මස්සම් කරේ. කෝටි ප්‍රකෝටි ගාණක් වටිනා ඒ වගේම මේ රටේ මේ වැදගත්ම නගරයක් නිර්මාණය කරන ඒ පොළවෙන් කොටසක් සින්නක්කර දෙන්න කටයුතු කරා. ඉතින් අපි ඒ වගේ කාරණා නැවතත් චීන රජයත් එක්ක සාකච්ඡා කරලා ඒ චීන රජයගේ කැමැත්තත් ඇති කරගෙන අපේ යහපාලන රජයට, අපේ ජනාධිපතිතුමාට, අපේ අග්‍රාමාත්‍යතුමාට, අපේ විදේශ අමාත්‍යතුමාට, ඒ වගේම මලික් සමරවික්‍රම අමාත්‍යතුමාට මේ අයට පුළුවන් වෙලා තිබ්බා චීන රජය කැමැති කරගෙන 99% බද්දට මේ ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන්න. මම හිතන්නේ ඒක වැදගත්. ඒක වැදගත්ම කාරණාවක්. අපිට සින්නක්කර වෙන කිසිම රජයකට, වෙන කිසිම රටකට අපි ලබා දෙන්න කටයුතු විශේෂයෙන්ම. ඔබ මේක හංගන්න දෙයක් නෙමෙයි. මේ චීන රජයට, චීන රටට අපේ කොටසක් ලබා දෙනකොට විශේෂයෙන්ම ඉන්දියාව අපේ අල්ලපු රට, ඒකට ලොකු විරෝධතාවයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි චීන රජයත් අමනාප නොකර, ඉන්දියානු රජයත් අමනාප නොකර ඒ සාධාරණ මැද පිළිවෙතට අනුගමනය කරන්න මේ නව රජයට හැකි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ නව රජය මේ වරාය නගරය මූල්‍ය නගරයක් බවට පත් කරන්න, මේ අපේ රටේ මේ ආසියාවේ තියෙන මූල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න අපි උත්සාහ කරන්න. දැන් පෞගිය ආණ්ඩුවේ මේ රටේ ඒ ඉඩම් ප්‍රමාණය බලාපොරොත්තු වෙච්ච එක කාරණාවක් තමයි රේස් පදින්න රේස් පිටණියක් හදන්න ගියා. ඒ මොකටද කියන එක අපි කවුරුත් දන්නවා. අපි කවුරුත් දන්නවා පෞගිය රජයේ ඒ ප්‍රධාන රාජපක්ෂ පවුලේ අය රේස් පැදිච්ච ආකාරය. මේ කොළඹ නගරය විතරක් නෙමෙයි, හමුදාව උපයෝගී කරගෙන පාරවල් වහගෙන කෝටි ප්‍රකෝටි ගාණක් මේ රජයේ මුදල් අහිමි කරගෙන රේස් පැද්දා. ඒ විතරක් නෙමෙයි, නුවර දිස්ත්‍රික්කයේ අපේ ලක්ෂ්මන් කියලා අමාත්‍යතුමා ඉන්නවා, නුවර දිස්ත්‍රික්කයේ දළදා මාලිගාව ඉදිරිපිටත් ඒ කටයුත්ත කරා. ඉතින් මෙන්න මූල්‍ය මේ පෝට් සිටි එකේ වරාය නගරයේ ස්ථීර වශයෙන් රේස් පදින්න ඒ රාජපක්ෂ කුමාරවරුන්ට රේස් පදින්න ඕන ප්‍රමාණයකුත් තිබ්බා. අපි ඒවත් වෙනස් කරා. අපි ඒවත් වෙනස් කරලා මේ රටේ අවස්ථාව අනුව, ඒ වගේම අපේ මේ නව රජාපාලන රජයේ ආර්ථික දැක්මත් එක්ක එකට ගෙනියන්න පුළුවන් මූල්‍ය නගරයක් නිර්මාණය කරගන්න අපි අවශ්‍ය ඒ සංශෝධන ඇති කරා. ඒ සංශෝධන ඇති කරලා තමයි මේ මූල්‍ය නගරය අපි යථාර්ථයක් බවට පත් කරන්නේ.
යම් යම් චෝදනා එන්න පුළුවන් යම් යම් බදුසාන ලබා දෙන්න හැටිය. නමුත් මේ බදුසාන මේ මූල්‍ය නගරයේ විතරක් නෙමෙයි ආයෝජන කලාප දිහා බලන්න ආයෝජන කලාපවල තියෙන කර්මාන්ත ශාලා දිහා බලන්න ඒ කර්මාන්ත ශාලා වලටත් අවුරුදු 20 අවුරුදු 25 බදුසාන ලබා දීලා තියෙනවා. මෙවැනි කෝටි ප්‍රකෝටි ගාණක් ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මේ රටට ආයෝජනය කරනකොට අපිට යම් යම් බදුසාන ලබා දෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ රටට ආයෝජන එන්නේ නැහැ. නමුත් මේ බදුසාන ලබා දෙනකොට අපේ අවස්ථාවයන් ඉටු වෙන ආකාරයෙන් මොකද මේක චීනය අරගෙන යන්නේ මේ මේ මූල්‍ය නගරය මේ රටේ මෙවැනි ආයෝජනයක් ඇති කරනකොට රැකියා ටික ලැබෙන්නේ මේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට. මේකේ වක්‍රව ඍජුවම ඒ ප්‍රතිලාභ භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ මේ රටේ ජීවත් වෙන අයට. එතකොට ආයෝජන ඒක හොඳම උදාහරණය තමයි බියගම ආයෝජන කලාපය. ඒ වගේම කටුනායක ආයෝජන කලාපය, කොග්ගල ආයෝජන කලාපය. මේ ආයෝජන කලාපවලට විවිධ බදුසහන ලබා දීලා ඒ බදුසහන ලබා දීම තුළින් පිටරට ආයෝජකීන් මේ රටේ ආයෝජන කලාපවල ආයෝජන කරාට පස්සේ ඒ ප්‍රතිලාභ භුක්ති විඳින්නේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන්. අපේ රටේ ශ්‍රී ලාංකිකයන් තමයි ඒ රටේ ඒ ආයෝජන කලාපවල තියෙන කර්මාන්ත ශාලාවලට ගිහිල්ලා රැකියාවල් කරේ. අපේ රටේ වෙනත් ව්‍යාපාරිකයින්ට තමයි ඒ තුලින් වක්‍රව ලැබෙන ප්‍රතිලාභ භුක්ති විඳින්නේ. ඒ හා සමානව අපේ මේ මූල්‍ය නගරය නිර්මාණය කරනකොට අපිට විශාල ආදායමක් වක්‍රව වුණත් ලබා ගන්න හැකි වෙනවා. ඉතින් මේ මේ මෙන්න මේ දියුණුවට අපිට මූලික රජයක් හැට වගකීමක් තිබ්බා. ජනවාරි 8 වෙනිදාන් පස්සේ මේ පෞගේ රජයෙන් ගිවිසුම් ගතව මේ රට නොගැලපෙන දේවල් නිවැරදි කරන්න. ඒ කටයුත්ත ඉතා සතුටෙන් කියනවා මේ නව රජය මේ යහපාල රජය අපි වෙනස් කරලා තියෙනවා. මේ ඒ ගිවිසුමත් රජයත් එක්ක චීන රජයත් එක්ක සාකච්ඡා කරා. සමහරක් අය හිතුවා අපි චීනයට විරුද්ධයි කියලා. නමුත් චීනයට විරුද්ධතාවයක් කිසිසේත්ම නැහැ. මේ එක්සත් ජාතික පක්ෂ රජය එක්සත් ජාතික පක්ෂ මූලිකත්වයේගෙන කටයුතු කරන මේ යහපාල රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් එකට සම්බන්ධ කරගෙන ඉතා රටට ගැළපෙන විදේශීය ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එහෙම නැත්නම් මේ කිසිසේත්ම මේ චීනයට විතරක් එහෙම නැත්නම් ඉන්දියාවට විතරක් එහෙම නැත්නම් යුරෝපයට විතරක් එහෙම නැත්නම් ඇමරිකාවට විතරක් කැමති ආකාරයෙන් නෙමෙයි මේ රටේ විදේශීය ප්‍රතිපත්තිය අනුගමන ගියේ. විශේෂයෙන්ම පෞගේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ වෙච්ච අපරාධය නිසා ඔබ දන්නවා අපේ රටට කොච්චර ආර්ථික වශයෙන් හානි සිදුව වුණාද කියලා. GSP ප්ලස් සහනාධාරය අපිට අහිමි වුණා. අපේ රටෙන් අපනයන කරන්න තිබ්බ මත්ස්‍ය ප්‍රමාණය යුරෝපීය රටවල් වලට තහංචියක් ලැබුණා. දැන් අපිට පුළුවන් වුණා අපේ නිවැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා. ඒ වගේ විතරක් නෙමේ මේ රටේ ඇති කරලා තියෙන මාධ්‍ය නිදහස, මේ රටේ ඇති කරලා තියෙන මානව අයිතිවාසිකම් පිළිබඳව, මේ රටේ ඇති වෙලා තියෙන අධිකරණයේ ස්වාධීනත්වයේ, රටේ නීතියේ ආධිපත්‍යයේ, මෙන්න මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරලා නැවතත් අපිට යුරෝපීය සංවිධානය අපිට ලබා දීලා තියෙනවා GSP ප්ලස් සහනාධාරය.
තව විනාඩියක් තියෙනවා ඔබතුමාට.
ඉතින් මේ ආකාරයෙන් රටේ ආර්ථිකය ජාත්‍යන්තරයත් එකට හවුල් කරගෙන ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව සියලුම රටවල් වල සහයෝගය ඇති. මම හිතන්නේ ඉතා ආඩම්බරයෙන් කියන්න පුළුවන් මේ අපේ ලංකාව තමයි දැන් තියෙන රටවල් කිහිපයකින් එක රටක් තමයි මුළු ලෝකෙම සහයෝගය ඇති රටවල්. වෙනත් රටවල් වලට ඒ කටයුත්ත කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ රජයට පුළුවන් වෙලා තියෙනවා. අපේ ජනාධිපතිතුමාට, අපේ අග්‍රාමාත්‍යතුමාට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ලෝකෙම සියලුම රටවල් වල සහයෝගයෙන් ඇතිව මේ රට දියුණු කරන්න, මේ රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන්න. ඒ සියලුම රටවල් එකතු වෙලා තියෙනවා. මේ ඒ රටවල් වලින් ප්‍රධාන රටක් බවට චීනය පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මූල්‍ය නගරය තුලින් මේ රට ඉදිරියට ගෙනල්ලා ආර්ථිකයේ විශාල වශයෙන් සම්පත් ප්‍රමාණයක් මේ රටේ ඉන්න මිලියන 21 ජනතාවට බෙදී යන ආකාරයෙන් මේ රට ඉදිරියට ගෙනල්ලා ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් අවස්ථාවක් අපි ඇති කරලා තියෙනවා. එනම් මේ කටයුතු ඉදිරියට ගෙන යන්න මේ රජයට ශක්තිය උදා වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම
ස්තුතියි. ගරු හෙක්ටර් අපහාමිගේ මන්ත්‍රීතුමා විනාඩි 9යි ඔබතුමාට.
මූලාසනය බොන ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. අද වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් තමයි පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ. හැබැයි වැදගත් මාතෘකාවේදී අර අපි හැමදාම කතා කරන අප්‍රසන්න වචන කීපයක් කතා කරන්න සිද්ධ වෙලා තියෙන ඒ තමයි මේ රට මූණ දීලා තියෙන ණය උගුල සම්බන්ධ. සමහර වෙලාවට ජනතාව නොමග යවන කතා විපක්ෂයේ කණ්ඩායම් මේ දිනවල මාධ්‍යයේ ජනප්‍රිය මාතෘකා හැටියට පත් කරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මේ ණය ඒ අය කොහොමද ණය වුනේ ඊට පස්සේ අපි කොහොමද ණය වුනේ නේ මේ ණය ගෙවන්නද සියලු බදු සහ අනිකුත් කාරණා ජනතාව මත පටවන්නේ කියන කාරණාව ගැන බොරු බේකල් ඇදබාමින් බොහෝ වෙලාවට ජනතාව නොමග යමින් කටයුතු කරන කාලය. හැබැයි පැහැදිලිව මේ රටේ ජනතාවට කියන්න ඕන කාරණාව මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපි 2026 වෙනකන් අපිට ඉතාමත්ම විශාල ණය මුදලක් විදේශ රටවල් වලට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි කාරණේ මූලාශ්‍රය හොබන ගරු මන්ත්‍රීතුමනි මේ කාරණේ තමයි අපි මේ ගත්ත ණය වලින් ඵලදායිතාවය මත මේ රටේ වැඩ කරආද කියන්නේ. අපි මේ ණය වියදම් කරන එනා වලින් ගත්ත මුදල් මේ රටේ වියදම් කරන ඒ වියදමත් එක්ක සරිලන විදිහට එයින් යම්කිසි ආදායමක් රටට ලබාගත් එහෙම නැත්නම් මේ ණය ගෙවන්න අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය හෝ මේකෙන් ලබා ගත්තද කියන එක සහ දීර්ඝකාලීනව මේ රටේ ජනතාවට බලපාන ප්‍රශ්න ටික මේකෙන් විසඳුනාද කියන ප්‍රශ්නේ තමයි අපි සියලු දෙනා බලන්න ඕන. අපි හැමදාම විපක්ෂයයි ආණ්ඩු පක්ෂයයි බොහෝ වෙලාවකට තර්ක කරගන්නේ ජනප්‍රිය කාරණා පමණයි. හැබැයි ජනප්‍රිය කාරණා වලට යහා ගිය කාරණයක් මේ රට ජනතාව වෙනුවෙන් අපි සියලු දෙනා මිෂ්ඨ කරන්න ඕන. ඒක තමයි පැහැදිලි අවබෝධයෙන් යුතුව අපි යම්කිසි ණය මුදලක් ගන්නවා නම් මේ රට සැලසුම් සහගතව ඉදිරි අනාගත පරපුරට ඒ ගන්න ණය මුදල ගෙවන්න අවශ්‍ය කරන වගකීම පැවරෙද්දී ඒ වගකීම පාර ගන්නවා සමානවම ආර්ථික වශයෙන් ඵලදායිතාවය මත ප්‍රතිඵලයක් ලැබෙන්න ඕන ඒ අනාගත පරපුරට. එතකොට තමයි ඒ අනාගත පරපුරට රටේ ණය නැවත ගෙවමින් මේ රට ඉදිරියේ සංවර්ධන කටයුතු කරමින් නැවත ඉදිරි අනාගතය සඳහා මේ රට ලස්සන රටක් නිර්මාණය කරලා දෙන්න හැකි වෙන්නේ. එසේ අපි වැරද්දක් කරලා තියෙනවා. ගියාණ්ඩුවේ පැහැදිලිව වැරද්දක් කරලා තියෙනවා. ණය අරගෙන තියෙන හැබැයි අපි ණය ගත්තට නෙමෙයි අපි ප්‍රශ්නේ කියන්නේ. මේ ණය අරගෙන කරපු වැඩසටහන් ටිකේ ප්‍රතිඵලය රටේ ජනතාවට පැහැදිලිව ලැබුණාද කියන්නේ. මේක නොලැබිච්ච නිසා තමයි අපි අප්‍රසන්න කතාවක් හැටියට කියන්නේ ණය උගුලක අපිව දාලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුවේ ජනතාවට පිටිපස්ස පෙන්වලා එදා පැනලා ගියා කියලා. එහෙමනම් අපි මේ අලුත් ආර්ථික සැලසුම් සකස් කරන්නේ කොහොමද? අපි දැක්කා GST ප්ලස් ගැන සමහරලාට විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා ජනතාවට වෙනම කාරණාවක් පෙන්වනවා. වෙනම රූපයක් ඇඳලා පෙන්වනවා. හැබැයි GST ප්ලස් එකෙන් සිද්ධ වුණේ මොකක්ද? ඒක නැතුව ගියාම මොකක්ද අපිට සිද්ධ වුණේ? අපි දන්නවා අපේ ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරික මේ ව්‍යාපාරිකේ අපනයන කටයුතු කරනකොට එයාගේ නිෂ්පාදන බඩු කරනකොට විශේෂයෙන්ම එයාට අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි අරිනවා කියලා පිලිපීන්ට බඩුවක්. ඒ බඩුවේ වටිනාකම රුපියල් 100ක් කියලා හිතමු අපි. හැබැයි රුපියල් 100ට අපි ඒක යවනකොට අපිට GST ප්ලස් නැතුව ගියාම අපිට MC බද්දක් ඒ රටේ පනවනවා. ඒ බද්ද පනවද්දී අපි හිතමු උදාහරණයක් රුපියල් 15යි කියලා. එහෙනම් 115ක් යනවා අපේ භාණ්ඩේ රටේ යනකොට. එහෙනම් ඒ රටට අපි ඒක යවනකොට අපේ 115ක් යනකොට ඒ භාණ්ඩෙම බංගල්දේශේ නිෂ්පාදනය කරලා එයාට GST ප්ලස් සහනය තිබුණොත් එයාගේ සමහරලාට ඒකේ වටිනාකම වෙන රුපියල් 100 වෙන්න පුළුවන්. එහෙනම් අපිට වටිනාකමක් නැති යනවා. ඒ බංගල්දේශයේ වටිනාකම ලැබෙනවා. එහෙනම් ඒ වටිනාකම ලැබෙද්දී එයාට අවස්ථාව උදා වෙනවා විශේෂයෙන්ම පිටරටවල වලට භාණ්ඩ යවලා ඒ රටේ ආර්ථික ශක්තිමත් කරන. එහෙනම් අපේ ව්‍යාපාරිකයන්ට එදා සිද්ධ වුණා මේ GST ප්ලස් නැතුව ගියාම එක්කෝ තමුන්ගේ ආයතනයේ නිෂ්පාදන වියදම අඩු කරලා එහෙම නැත්නම් සුබ සාධන කටයුතු අඩු කරලා මේ භාණ්ඩ නිෂ්පාදනය කරලා අර මිලට තරගාරි ක්‍රමයට යවන්න අර බද්දත් එක්කම. හැබැයි GST පස්සේ සහන් නැතුව එහෙම සිද්ධ වෙනකොට බොහොම ව්‍යාපාරය ඇතුලේ සිද්ධ වෙන එක්තරා කාරණයක කාරණේ තමයි
මේ රටේ නිර්මාණශීල මිනිසු වැඩ කරපු කර්මාන්ත ශාලාවල ඒ නිර්මාණශීල මිනිසුන්ට හරියට ගෙවන්න නැතුව ගියාම ඒ අය මේ රට අතහැරලා ගියා බංගලාදේශේ. ඒ බංගලාදේශේ ගියාට පස්සේ බංගලාදේශේ කර්මාන්තවල එයාට විශාල හොඳ ගෙවීමක් කරන ගමම්ම එයාට ඒ බංගලාදේශේ කර්මාන්ත ටිකට විශාල ලෝකේ පුරාම ස්ථානයක් ලැබුණා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට වඩා. ඒ විතරක් නෙමෙයි එහෙම මේ රටෙන් ගිය ඒ නිර්මාණශීලී මිනිස්සු එතන ගියාට පස්සේ ඒ අයගේ පවුල් වල කටයුතුත් මේ අඩාලුණා. ඒ නිසා සමස්තයකට රට ගත්තාම නිෂ්පාදනයෙන් අපි බාල වෙනවා හා සමානවම අපිට විදේශ සංචිත මුදල් වලට අර බදු මුදල ගෙවන්නේ නැතුව අපි යවුවා නම් අපිට තව මුදලක් විදේශ සංචිත හැටියට ඉතුරු වෙනවා. එහෙනම් අපේ විදේශ සංචිතය වැඩි වෙනවා. ඊළඟට නිර්මාණශීලී මිනිස්සු ටික අපිට ඉතුරු වෙනවා. ඊළඟට මේ කර්මාන්තකරුවෝ දිරිගැන්විලා ඒ අය මෙරට ශක්තියක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහි නිපදවීම වැඩි වෙලා මෙරටේ ආර්ථිකයේ සංවර්ධනය වැඩි වෙනවා. මේ සියල්ල මේකට එකතු වෙනවා. ඒක තමයි ඒ එහෙම තියෙද්දි ඒ දේ නොකර ජීස්විල් බස් අපි කයිවාරු ගාලා සරම උස්සලා හන්දියේ කෑ ගහලා ඒක නැති කරගෙන ඊට පස්සේ අවසානයේ සිද්ධ කරේ ඒක නැති වෙච්ච ගැනත් උජාරුවෙන් කතා කරනවා. GSP Plus හම්බුණා මොකද්ද වෙන්නේ, ඒක නොහම්බුණත් අපිට මොකද්ද වෙන්නේ කියලා පැහැදිලිව අද GSP Plus අපිට දෙනවා කියලා පොරොන්දු වුණාට පස්සේ මේ වෙනකොට අපේ දේශීය කර්මාන්ත කරුවෝ විදේශීය වෙළඳපොළ හොයාගන්න අද හැමදාම විදේශ රටවල් වල තියෙන එක එක විශේෂයෙන්ම එක්සිබිෂන් එහෙම නැත්නම් ඒ වෙළඳපොළේ තියෙන එක එක අවස්ථා බලන්න පිටත් වෙලා ගිහිල්ලා හොයන වෙළඳ පොළවල්. මොකද මේ කර්මාන්තශාලා වලින් යම්කිසි භාණ්ඩයක් කරලා ඒ තරඟයට මුහුණ දෙන්න ලෝකෙදී හැකි වෙන නිසා ඒ අවස්ථා අපිට විශේෂයෙන්ම ලබා ගත්තේ මතක් කරන්න ඕන. අපි අලුත් ආණ්ඩුව ඇවිල්ලා සිද්ධ කරේ මේ කරුණු කාරණා ටික. මේ කරුණු කාරණා ටික අපි හරියට සිද්ධ කරන්නේ නැතුව මේ රටේ ව්‍යාපාරිකයා එහෙම නැත්නම් මේ රටේ විශේෂයෙන්ම රැකියා කරන අපේ තරුණ තරුණිය මේ සියල්ලන්ට ඒ වගේම අපේ අනාගත පරපුරට මේ රට නිර්මාණය කරන්න අවශ්‍ය කරන ඒ සංවර්ධන සැලසුම අපි සකස් කරන තියෙද්දි තමයි විශේෂයෙන්ම අපනයන සම්බන්ධ අපිට වැඩපිළිවෙළ සකස් කරන්න තියෙන්නේ. අපි දන්නවා අපනයන අපේ අඩු වෙලා තියෙන. ඒ අඩු වෙන්න ප්‍රධාන හේතුනේ දීර්ඝකාලීනව ආපු මේ කරුණු කාරණාට. එමන අපි විශේෂයෙන් මතක් කරන්න ඕන විදේශ රටවල් එක්ක තියෙන මිත්‍රශීලීභාවය සහ ඒ රටවල් වලට අපේ තියෙන බාණ්ඩවල අගය ඉදිරිපත් කරන වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතු වෙනවා. එහෙනම් මම හිතනවා අද වර්තමානයේ අපි ආණ්ඩුවක් හැටියට අපි මේ කණ්ඩායම් දෙක එකතු වෙලා අපි සූදානම් වෙන්නේ දීර්ඝකාලීනව මේ රටේ සංවර්ධන කටයුතු කරන ගමන් විශේෂයෙන්ම ආර්ථිකය සැලසුම් කරන ආකාරයෙන් ඒ ආර්ථිකය ලෝකයට හඳුන්වා දීලා අපේ නිෂ්පාදන පිටරට යවලා විශේෂයෙන්ම අපේ අපනයන ආදායම වැඩි කරගනිමින් මේ රටේ ඉදිරි අනාගතය සැලසුම් කරන්න. විශේෂයෙන්ම මතක් කරනවා තවත් කාරණයක්. මොකද මේ සියලු කාරණා අලුතෙන් ආරම්භ කරනකොට ප්‍රශ්න තියෙනවා විතරක් නෙවෙයි, පහුගිය කාලේ මේ අය ආරම්භ කරලා ඒක අනාගත්ත අච්චාරු කරගත් සමහර වෙලාවට ඒකාධිපති පාලනයෙන් උද්දච්ච වෙලා සමහර ජනතාව පාගගෙන කරපු වැඩසටහන් වලට අද අපිට අත ගහන්න සිද්ධ වෙලා තියෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හේතුව තමයි එහෙම නැතුව මේ රටේ බාගෙට කරපු යමක් තියෙනවා නම් ඒක ඉස්සරහට ගෙනියෙච්චේ නැත්නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ වියදම් කරපු ප්‍රමාණය සහ ඒ වියදම් කරපු ප්‍රමාණයෙන් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්නේ කොහොමද කියලා තීන්දුව ගන්න කෙනෙක්. ඒ නිසා සමහර දේවල් අපිට කරේ දා ගන්න සිද්ධ වෙලා තියෙනවා පරණ පෞටික. මොකද මේගොල්ලෝ හරියට ඒව කරපු නැති නිසා. එහෙනම් අද අපි සූදානම් වෙන්න ඕන, අපි විපක්ෂයට ආරාධනා කරනවා අපිත් එක්ක එකට වාඩි වෙලා තමුන්නාසලට තියෙනවන යංගසි මග පෙන්වීම එහෙම නැත්නම් තමුන්නාසලට තියෙනවන තමුන්නාසලගේ පළපුරුද්දත් එක්ක ඒ දැක්ක දේවල් ටික ඒ වගේ මේ සියල්ල සාකච්ඡා කරලා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා නිකම් බලලෝභයෙන් උද්දාමයෙන් නැතුව මේවා හරියට යෝජනා කරලා ඉදිරියේ රටේ අනාගතය සකස් කරන වැඩපිළිවෙල තමුන්නාසලට අතීත දෙන්න පුළුවන්. ඡන්දයක් ආපුවම තමුන්නාසලා ඒ ඡන්දේ කටයුත්ත කරාට කමක් නැහැ. හැබැයි ඊට ඉස්සෙල්ලා ජනතාව මුලා කරමින් නොමගයමින් බොහෝ වෙලාවට විදේශ රටවල් එක්ක තියෙන අපේ සම්බන්ධතාවය කඩා බිඳලා දාලා ඒ කාලකන්ණි සතුට ලබන්නේ නැතුව අපි සියලු දෙනා එකට වෙලා මේ රට නිර්මාණය කරන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි කියලා යෝජනා කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 9යි.
සිසි මුලසනුර මන්ත්‍රීතුමනි, අද දින අංක 1792 දරන අතිවිශේෂ ගැසට්පත් මගින් අයිතම 100ක් සඳහා පනවා තිබුණු සෙස්පත් ඉවත් කරලා තියෙනවා. ජාත්‍යන්තර බලඳ තනකකාරීත්ව පවත්වාගෙන යෑම අරමුණු කරගෙන මස් වර්ග පිටි, ඇඹුරුම් පිටි, පිටිගුලි රසකාරක අඩංගු හෝ නොකළ මුදවපු කිරි සැකසුම් කරන ලද කුරුළු බිත්තර හෝ ශීතකල එළවලු වර්ග සලාද වර්ග ආදීමකට සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඊළඟ නියෝගය 1993-34 ක්‍රමෝපකාර සංවර්ධන ව්‍යාපෘති යටතේ පෞගේ කාලේ කොම්පාඤ්ඤ විදියේ හිටපු ජනතා පළවාරියා එනම් බලන් අත්පත් කරා කරගත්තා කියන මතයක් ගොඩනගිච්ච බරපතල අරුබුද ඇතිවෙච්ච ව්‍යාපෘතියක් ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. MS1 කොළඹෝ ප්‍රොජෙක්ටර් ලිමිටෙඩ් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රති සංවර්ධන සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ආරම්භය හා වසන් වීම නිශ්චිත වශයෙන් දක්වමින් ඉදිරිපත් කරන ගැසට් පත්‍රය. මේ ගැසට් පත්‍රය මගින් මෙම ව්‍යාපෘතියේ නාගරික නවීකරණය සඳහා ප්‍රමුඛ සංකල්පයක් විදිහට දක්වන අතරේ නාගරික සංවර්ධන අධිකාරිය සඳහාද පෞද්ගලික ඉඩම් වල අයිතිකරුවන් සඳහාද සංවර්ධනකරු හා අන්‍යෝන්‍ය වාසි ලබන පරිදි මේ ව්‍යාපෘතිය නිර්මාණය කළා තියෙනවා. විශේෂයෙන්ම මේක පෞගේ කාලේ පවතිච්ච රජයේ එක්තරා පිරිසකට අත්වෙන්න අත්කරගන්න යම් කිසි උත්සාහය යෙදලා තිබුණත් අද මේ ව්‍යාපෘතිය අද්විතීය ආදර්ශක මගින් කොළඹ නගරයේ ඌණ සංවර්ධන සහ නොසලකාන ලද දේපල සඳහා අයිතිකරුවන්ට එම ඉඩමේ කොටසක් ලබලා දෙන අතර උසස් ජීවන මට්ටමක් ඒ වගේම වාණිජ ප්‍රදේශයක් වශයෙන් නිර්මාණය කරන්නට තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යන්නේ. විශේෂයෙන්ම කොම්පාඤ්ඤ වීදිය අවසවට තමුන්න අපි දන්නවා එදා ඉඳන් ඉංග්‍රීසි අධිරාජ කාලේ ඉඳන්ම නගර විදේශ භාවිත ප්‍රදේශයක්. හැබැයි මේ ප්‍රදේශය ඉතා අල්ප වශයෙන් තමයි අවධානය ලක්ුණේ සහ ඒ වගේම සංවර්ධනය වුණේ. මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන්ම බදුසාන ලබා දෙන සිද්ධ වෙනවා. මේ ව්‍යාපෘති සඳහා ආයතන ආදායම් බද්ද ඒ වගේම ලාභාංශ මත බදු රදවුම් බද්ද ඉපයුම් බද්ද වැට් බද්ද වරාය ගුවන්තොටුපල් බද්ද ඒ වගේම ව්‍යාපෘති ආශ්‍රිත අයිතම ආනයන කිරීම සඳහා රේකු බදුසාන ඉදිකිරීම වලට අදාළ අදාරව වර්ෂ 6-8 දක්වා කාණ්ඩවල බදු කාණ්ඩ 90 බදු නිදහසල් ලබලා දීලා තියෙනවා. මේ වගේ ව්‍යාපෘතියක් මීට පෙර අවුරුදු ගණනකට පෙර ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රය අද දිනේ තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම ඊළඟ නියෝගය අංක 1996 සහ 2004-29 ඒ වගේ මේ ගැසට් පත්‍රයෙන් ඉලක්ක කරන්නේ සුප්‍රසිද්ධ පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ නියෝග ඉදිරිපත් කිරීම. රජයේ පෞගේ රජයේ කාලේ මේක කිවිසුම් ගත කරලා තිබුණා හෙක්ටයාර් 269කින් හෙක්ටයාර් 20ක් සින්නක්කරව ලබලා දෙන්න. අපේ රජය පත් වෙනකොට මේ මාතෘකාව සම්බන්ධයෙන් දේශමාල වේදිකාවේ ප්‍රබලව කතා කරපු මාතෘකාව ඊළඟට මේ ව්‍යාපෘතිය අත්විඳලා තිනකොට විවිධ මත ඇති වුණා. විවිධ මත ඇති කර ඒ අර දේශමාල වාසි බලා ගන්න ලබා ගන්න සමහර උත්සාහ කළා. හැබැයි මේ රටේ ජනතාව බුද්ධිමත්, මේ රටේ ජනතාව මේ රජයේ ආපාලන රජයේ ප්‍රතිපත්තිය විශ්වාස කරා. ඒ අනුව අපි සින්නක්කරව ලබා දීම අත්විඳවල අපි බදු මත මේ ඉඩම් ලබා දීමට කටයුතු කළා තියෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය මගින් අපි වාණිජ නගර නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මෑත යුගයේ දකුණු ආසියාවේ නිර්මාණය වන නවීනතම වාණිජ නගරය ශ්‍රී ලංකාවට අත්කර ගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ව්‍යාපෘති සඳහා ලබලා දෙනවා විවිධ බදුසාන ආයතනික ආදායම් බද්ද ඒ වගේ ලාභාංශ බද්ද රඳවුම් බදු උපයනීට ගෙවීම් බද්ද වැට් බද්ද ගුවන්තොටුපළ වරාය බද්ද ආදී මේ බදු ලබලා දෙනකොට මේ බදු සම්බන්ධ විවේචන පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මම කියන්න කැමති අපේ මූලසුරණ මන්ත්‍රීතුමනි අද වෙනකොට මේ රටේ පත්වලා තියෙන තත්ත්වය අද වෙනකොට කොතරම් දුරට මේ රට නායකයෝ පැටලලා තියෙනවද කියන එක. අපි 2014 වර්ෂයේදී ඇමරිකන් ඩොලර් කෝටි 408ක් 18 වර්ෂයේදී ඇමරිකන් ඩොලර් කෝටි හාරසිය දාසයක් එවන් 2009 19 වර්ෂ වෙනකොට ඇමරිකන් ඩොලර් කෝටි 374ක් 2020 වෙනකොට ඇමරිකන් ඩොලර් කෝටි 320ක් ඒ වගේම සම්පූර්ණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් කෝටි 1520ක් ගෙවිය යුතුව තියෙනවා මේවා ඇමරිකන් ඩොලර් කෝටි වලින් කියන්නේ 2021 න් පස්සේ ඇමරිකන් ඩොලර් කෝටි 319ක් 22 ඩොලර් ඇමරිකන් ඩොලර් කෝටි 356ක් ඒ වගේම 23 ඇමරිකන් ඩොලර් කෝටි 194ක් වශයෙන් 2020 වෙනකොට ඇමරිකන් ඩොලර් කෝටි 253ක් අපි ගෙවිය යුතුව තියෙනවා ඉතින් මේ වගේ තත්ත්වයක් නිසා තමයි අපිට මේ බදුසාන ලබලා දීලා ආකර්ශනීය ව්‍යාපෘතියක් විදිහට ඉදිරිපත් කළා විදේශීය ආයෝජක මේකට ගෙන්නගෙන මේකට කරන් සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැතුව මේ රටේ මුදල් තිබුණා නම් 1948 මම මතක් කරන්න කැමති 1948 අපිට නිදහස ලැබුණකොට මේ රටේ ඒක පුද්ගල ආදායම ජපානයට වැඩිය වෙනස් වුණේ ඇමරිකන් ඩොලර් එකකින් පමණයි. අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 40,000 විතර වෙනකොට අපේ රටේ තාම 3,200කට ආසන්න මමවන වෙලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් එදා මෙදා තුල මේ රට ඉස්සරහට පස්සට ගිහිල්ලා තියෙනවා. මේක පස්සට ගියපු නිසා තමයි මේ විදිහට බදුසාන දීලා මේ වගේ ආකර්ශනීය ව්‍යාපෘතියක් අපිට ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපේ රට සල්ලි තිබුණා නම් අපි දන්නවා ගල්ව ව්‍යාපෘතිය. ඒ වගේ ව්‍යාපෘති කරනකොට අපේ රටේ ආදායම තිබිච්ච මට්ටමේ තිබුණා නම් අපිට මේ සඳහා කිසිම ණයක් නොගෙන කරන්න තිබුණා. හැබැයි ඒ தත්ත්වය අපිට ගිල්ලා ගිල්ලා තියෙනවා. ඒක නිසා මේ தත්ත්වය අපිට උද්ගත වෙලා තියෙනවා කියනම විශේෂයෙන් කියන්න කැමතියි. ඒ වගේම ඊළඟ තුන්වෙනි නියෝගය ආනනපන සම්බන්ධ නියෝගයක් 1999 47 දරන ගැසට් පත්‍රය මගින් නිකුත් කරලා තියෙන නියෝගය. මේකෙදි විශේෂයෙන්ම කියවෙන්නේ ලිහිසි කෘතිම ලිහිසි කාරක. මේ රටේ ඛනිජ තෙල් නොවන ලිහිසි කාරක සඳහා මෙතෙක්කල් කිසිම බද්දක් අය කරේ නැහැ. පාලනයක් තිබුණ නැහැ. ඒ අනුව කෘතිම ලිහිසි කාරක විදියට මේ රටට ඛනිජ ලිහිසි කාරකත් ආවා. මේ தත්ත්වය මත බලගෙන මේ தත්ත්ව ක්‍රියාත්මක වීමේදී මේ රටේ නිෂ්පාදනය සහ මේ රටට ගෙන්වනු ලබන ඛනිජ ලිහිසි කාරක වල ලිහිසි කාරක වලට දෙවල්ද පොලේ අභියෝගයක් ලැබුණා. ඒක නිසා මේ ඛනිජ තෙල් ඛනිජ ලිහිසි කාරක වශයෙන් කුසිම ලිහිසි කාරක වශයෙන් මේ රටට ආනයන කිරීම වළක්වීමට මේ නියෝගයේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ
වගේ
යම් කිසි ආදායමක් ලබා ගන්න හැකි වෙයි කියලා විශ්වාස කරනවා. ඊළඟට මම තව අදහසක් දෙකක් ඉදිරිපත් කරන්න කැමති. අද අපේ ඉන්න ස්ථානයේ සහ අපි අද අපිට ලැබිය යුතු තිබෙන ස්ථානය 1990 තායිලන්තයේ එක සංසන්දනය කළ බලද්දී අපි තායිලන්තයේත් එක්ක ඒක සම මට්ටමේ ඉන්න කාලේ අපිට අපි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපනයනය සහ ඒ ප්‍රවාහන රසකාරක ප්‍රමාණය සහ රසකාරක ද්‍රව්‍ය ආදී විවිධාංග කාරණයක් සිද්ධ කරන්න අපිට හැකියාව ලැබුණා. හැබැයි තායිලන්තයේ කටයුතු කරා. ඒ නිසා අද තායිලන්තේ බොහොම ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි හැමදාම කෘෂිකාර්මික නිෂ්පාදන විශේෂයෙන්ම තේ සහ කෘෂිකාර්මික භාණ්ඩ රබර් නිෂ්පාදන මැණික් වගේ භාණ්ඩ අපනයනය වටා අපි ඒක රාශි වුණා. ඒක නිසා අපිට ඉහළ ආදායම් මට්ටම් ලබා ගැනීම හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ 1977 එදා එක්සත් ජාතික පක්ෂයේ 6% බලයක් අරගෙන මේ රටේ විදේශීය සේවය විදේශීය රැකියා හඳුන්වලා දෙනකොට ඒ වගේම මේ රටේ ඇඟලුම් කර්මාන්ත පටන් ගන්නකොට සුද්දොන්ට ජංගිමානවා කිව්වා. ඒ වගේම විදේශීය රටවල රැකියාවල යවන කාලේ කිව්වා බැලමෙරකම් වලට මේ රටේ ජනතාව යවනවා කියලා. හැබැයි එදා අපි ඇරියේ අපි වැඩිපුර එදා විදේශීය රටවල විශේෂයෙන්ම අරාබිකරට ඇරියේ පුරුෂයන්. අද මොකද වෙලා තියෙන්නේ? අද පුරුෂයන් වෙනුවට බෞද්ධයෝ කියන්නේ ස්ත්‍රීන්. අද විවිධ ලිංගික අතරවල ආදී විවිධ අතරවල ලක් වෙනවා. එදා අපේ ආණ්ඩුව විවේචනය කර කර හිටපු කට්ටිය අවුරුදු 20ක් විතර මේ රට පාලනය කළා. කොතනද මේ රට ගෙනලා තියෙන්නේ කියන එක පැහැදිලි. ඒ වගේම අද ලෝක වෙළඳ පොලේ අපේ ප්‍රධානම ආදායම් මාර්ග වෙන තේ ඉල්ලුම සම්බන්ධයෙන් ගැටුදායක තත්ත්වයක් ඇතිලා තිනවා. විශේෂයෙන්ම කෙන්යාව සහ ඉන්දියාව සමග අපිට තරඟ වැදීම සිද්ධ වෙලා තිනවා. ඒ තරඟ වැදීම තුළ ජානමය වශයෙන් කොතරම් දුරට අපි තේ සහ රබර් නිෂ්පාදනයේ කොතරම් දුරට ඉදිරියට ගෙනල්ලා සංවර්ධනය කරලා තියෙනවාද කියන ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඉදිකිරීම සහ ප්‍රමාණ වැනි ශේෂවල වෙනද නොවන කර්මාන්තවල විශේෂයෙන්ම අපේ රටේ ලැබෙන ආදායම් සහ ලාභ අංශය ඉතා අල්පයි. ඒ වගේම මේ අංශවල ඉතා අඩු වැඩුවක් තමයි ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ අංශවල අද බිඳවැටීම සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඉදිරියේදී ගෝලීය වෙළඳපොළ සඳහා භාණ්ඩ ඉදිරිපත් කිරීමේදී මේ නිෂ්පාදනය ඉදිරිගන්වීම, ඒ වගේම නව නිෂ්පාදන තාක්ෂණ, නව වෙළඳපොළ, ඒ වගේම විශේෂයෙන්ම විවිධාංගීකරණය හරහා තමයි අපිට ලෝකෙට ලෝක වෙළඳපොළ ආකර්ෂණීය නිෂ්පාදනය ඉදිරිපත් කරන හැකියාව ලැබෙන්නේ. අපි GSP ලැබුණත්, ඒ වගේම අනිකුත් තීරුපත් සහන අපිට ලැබුණත් අපි නිෂ්පාදනය කරන නිෂ්පාදනවල විශේෂ සත්‍යයක් තියෙනවා. ඒ වගේම ලෝක වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා අපිට ඉදිරියේදී මේ තාක්ෂණික දැනුම මේ රටට ආනනය කරන කිරීමත් එක්ක තමයි මේ ගමන යන්නේ වෙන්නේ කියලා ප්‍රකාශ කරන මනිනා ඉස්සෙල්ලා.
බොහොම ස්තුතියි.